సమంతా చక్కవాలేసు అత్ర గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప్ప హెమదినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఒబ హెమదినామ మీ మొహతే బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణే కరన్నటాయి అద మే ఉతుం ధర్మానుశాసనావ సందహా సదహతి దాయకత్వేగిన కటేతు కరన్నీ డెన్మార్కే పదించి కోసల సజీవ భండారేక నాయక మహాత్మా ఏవగేమ జినాని అత్తనాయక మహాత్మి అతులు పిన్న దరువాన్ దెదినా ప్రధాన పిన్నతున్ విసిన్ తమాయి మే దేశనావట దాయకత్వేగిన కటేతు కరన్నీ ఎపినతుంట దేశనావ అవసాని అపి అనుమోదనా కరాండ బలాపొరొత్తువెనో దెన్ ధర్మశ్రవణీ కరాన్నట కాలే పినత్ని మీ బుద్ధ శాసనీ కాసిరియ తమాయి ఎత్తెన్మ ప్రజ్ఞాయస ఉపద్దవనో ఎస్సొలిం బలల లోకేట ములావెలా ఎహిం బలపు లోకేట రెవటిల ఏ రెవటిలికార విధియట లోకేట ఎకతు వెలా ఇన్న అవకాశేక బుదురజానన్ వహన్సే విసిన్ అపట ప్రజ్ఞాయస కేలా అలుత్ తెహక్ లబాదున్నా ఏ ప్రజ్ఞాయస నిసామ అపిట జ్ఞానీ మోరండ పటంగత్త ఏ జ్ఞానీ మోరను కొట విన మహాపుదుమ దయక్ తీనో మునో అదే ఉపయ ఉపాదాన చేతన అధిష్టాన అభినివేశ అనుసేకిన ములు కెలెస్టికొక్కోమ ఉపసామయకట పాత్తేనో కెలెస్టిక కడాగన వెటెన్న పటం గానో ఏ కెలెస్టిక కడాగన వెటెనుకోట ఏ కెలెస్టిక కడాగన వెటును సితక ఎతివిని మహా పవిత్రతావ్య పిరిసుదు కమ ఏ పిరిసుదు సితకి ఇంకొమగ్ద బలాండోన కేల బుద్ధురజానన్ వహన్సకి దేశన నితరం కేనో పరిశుద్ధం పర్యోదాతం కేనచ విజ్ఞానం కిం విజానాతి పిన్నోత్మహనిని పిరిసుదు విజ్ఞానీకిం నుబలా కవల కవరాగ్ద దాకి యుత్తే పరిశుద్ధం పర్యోదాతం కేనచ విజ్ఞానం కిం విజానాతి ఏ బంధు పిరిసుదు విజ్ఞానే కతివేను అర కెలెస్టిక అవస్థావట కడావెటునాము ఏ పిరిసుదు విజ్ఞానికి దెనగండు నుమకద్దు మీ తమాతుల హటగన్నావు సీలు వేదన దుఃఖ కటియట ఏ వేదనావ హటగన్నావు హేతువ స్పర్శే హటియట లోకే హటియట నిమి వేదనావ హటగాన్ని తమాతుల హటగన్నావు స్పర్శే నిస చక్కు సంపస్స సోత సంపస్స గాన సంపస్స జీవహా సంపస్స కాయ సంపస్స మనో సంపస్స కిన ఏ ఏ తన స్పర్శే నిసాయి ఏ తన స్పర్శే నిసాయి దుఃఖ హటగాన్ని నెతువ దుఃఖ హటగంట లోకయాక్ తీయనువా కని కమిట నిమి స్పర్శే నిసాయి దుఃఖ హటగాన్ని ఏ స్పర్శే నిరుద్ధ వెనుకుట నిరుద్ధవీ అనదే అక్ వేదనావు స్పర్శే నిరుద్ధ వెనుకుట నిరుద్ధవి అనదే అక్తమై వేదనావ కీలకే వేదనావ ఇబ్బందు స్వభావేకిన్ యుక్త దయాక్ నాం ఇబ్బందు నిరుద్ధవి అన స్వభావేట ఆయితి దయాక్ నాం ఏక అవబోధ కరగండ అవబోధ కరగండ యాతుల సంపూర్ణిమ కెలిస్టిక ముళుమణిమ్మ కడాగన వెంటనో అపే నా కెలెస్ కడా వెటిన్ నెత్తి ఐకియలా మీ వచనిట అనువ ఒయ పిన్నతుల విమస అంట మీ వచన వలట అనువ ఒయాల విమసగాంద పిన్వత్ని మిథన మీ అద మే పిన్నతుల మాతృకావక్ విధియట సబ్బే සංකාර අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා කියන මේ බුද්ධානුවාදයේ අන්තර්ගත අප්‍රමාදයේ නිවීම සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රතිපදාවක යෙදෙන ආකාරයට උපකාර වෙන විදිහට දේශනාවක් කරන්න කියලායි තියෙන්නේ. සබ්බේ සංඛාරා අනාත්තාති. අනාත්මයි කියලා කියන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියන එක. සබ්බේ සංඛාරා කියන්නේ මොනවද? හේතුන් නිසා හටගත්තු ඒවට. සංස්කාර කියන්නේ මොකද්ද? හේතුන් නිසා හටගත් ඒවට. සබ්බේ සංඛාරා සියලුම හේතුන් නිසා හටගත් දේවල් තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. ඇයි වශයෙන් පවත්වන්න බැරි? හේතු වෙනස් වෙනකොට වෙනස් වී යනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. ප්‍රඥාව උවමනා කරන්නේ මෙන්න මේක දකින්න. යදා පඤ්ඤාය පස්සති. කෙනෙක් අහන්න පුළුවන් සීල සමාධි ප්‍රඥාව ඇයි? මොකටද ප්‍රඥාවක් කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඇයි මට මොකටද ප්‍රඥාවක් කියලා ඔය පින්නතුන්ලා අහන්න පුළුවන්. ප්‍රඥාවක් උවමනා කරන්නේ, ප්‍රඥාවක් අවශ්‍ය කරන්නේ මේ දැක්මට. ඇස්වලින් බැලුවට අනාත්මයක් පේන්නේ, කනින් අහනේ වගේ අනාත්මයක් පේන්නේ. කවුරු හරි කෙනෙක් බනිනකොට ඒක අනාත්ම වශයෙන් පෙනුනා නම් නිකන් සද්ද විතරයි. කවුරු හරි බනිනකොට හැම වෙලාවකම එයා බලන්නේ කාටද ඔය බනින්නේ? මටවත්ද ඔය බනින්නේ? එයාට බනින්න ඕනේ එයාගේ සැකියාවත් ඇති. ඔය නිකන් එහෙම මෙහෙන් නෝකාඩු කියන්නේ අපිට වෙන්න ඇති ඔය ඇහින්ද කියලා නිකන් එයාට කියන්න ඕනේ. එයාට කියනවා වගේ වෙන කෙනෙකුට කිව්වත් අපි අවුල් වෙනවා. අනාත්මය අපේ ප්‍රකට නැහැ. ඇයි ප්‍රකට නැත්තේ? අපි තුල ප්‍රඥාව බොහොම දුර්වලයි. එතකොට මේ සංස්කාරයන්ගේ මුලාවක් ලෝක සත්වයාට තියෙනවා ප්‍රඥාව නැතිකමට. ඒ සංස්කාරයන්ගේ මුලාවක් තියෙන නිසාම අපිට මේ යථාර්ථය ප්‍රකට වෙන්නේ. දැන් බුද්ධ වචනේ බලන්න, හැම දෙයකම තියෙන්නේ සම්මුතියත් පරමාර්ථයත් ආර්ය සත්‍යයත් දකින විදිහට. මේ දවස්වලම අපි දේශනා කළා ඒක වෙනුයි. සම්මුතිය දකිනවා, පරමාර්ථය දකිනවා, ආර්ය සත්‍ය දකිනවා. පරමාර්ථය තමයි හේතුඵල සම්බන්ධය. ආර්ය සත්‍ය තමයි දුකක් විදිහට දකින එක. සබ්බේ සංඛාර අනාත්ත. මේ පරමාර්ථය මේ දකි, මේ ආර්ය සත්‍ය දකින්නේ. සබ්බේ සංඛාර අනාත්ත. සියලු සංස්කාරයන් අනාත්මයි. සියලු ධර්මයන් අනාත්මයි. එතකොට සබ්බේ ධම්මා අනාත්ත. සියලු ධර්මයන් අනාත්මයි. එතකොට මේ අනාත්මයි කියලා දකින එක ඇතුලේ, ඒ දැක්ම තුල පින්වත්නි පරමාර්ථ සත්‍යයක් තියෙන. අනාත්ම නම් මේක මහ විසා, අනාත්ම නම් මේක මගේ වසඟේ පවත්වන්න බැරි නම් මේ වගේ ලෝකේට ආය ආය අපිට එකතු වෙන්න වෙන එක මොන සානන් දුකද්ද කියලා දුක්ඛාරිය සත්‍යයට සංග්‍රහ කරනවා. ඒ දුක්ඛාරිය සත්‍යයට සංග්‍රහ කරන එක තමයි යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? පින්වත්නි මුළු සසර ගැන කලකිරිලා යනවා. සංසාරය ගැන කලකිරිනවා. අපිට කලකිරි නෑ නේද? එදිනෙදා ගත කරන ජීවිතය තුළ අපට එහෙම කලකිරීමක් තියෙනවද? අපිට එහෙම කලකිරීමක් නෑ. ඇත්තටම ඇයි අපි කලකිරෙන්නේ නැත්තේ? කලකිරෙන්නේ නැත්තේ අර ප්‍රඥාවෙන් විමසා ගැබැලීම නම් වූ ආර්ය සත්‍යයට සංග්‍රහ කරලා බලන කමක් අපේ ජීවිතවල නැහැ. ආර්ය සත්‍යයට ගලපා බලන කමක් අපේ ජීවිතවල නැහැ. ආර්ය සත්‍යයට ගලපා බලන්න නැතුව මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ආර්ය සත්‍යයට ගලපා බලන කමක් අපිට උවමනා කරනවා. ඒක ජීවිතේට හරිම අත්‍යවශ්‍ය දෙයක්, වැදගත් දෙයක්. ඒක නැත්තම් මුකුත් කරන්න බෑ. ඔය පදනම ඇතුලේ තමයි ওই බුද්ධ වචනේ තියෙන බොහෝ ගාථා පවා ලිහිලා තියෙන්නේ. මල් පූජා කරන ගාථාව ගන්න. පූජේමි බුද්ධං කුසුමේන නේන. මේ මල් පූජා කරන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. කවුද පූජා කරන්නේ? මම පූජේමි. අහං පූජේමි, මමයි පූජා කරන්නේ. පූජේමි කියන අර්ථයේ තියෙන්නේ මම ආයනේ, මම කියන අර්ථය. කාටද මල් පූජා කරන්නේ? බුදුරජාණන් වහන්සේට. පූජේමි බුද්ධං කුසුමේන නේන. එතකොට මල් පූජාවට ලක්වන බුදුරජාණන් වහන්සේ ඉන්නෝ එළියේ. මේ මල් පූජා කරන මම ඉන්නවා මේ පැත්තේ. අන්න සම්මතය. සම්මුතිය ඇතුලේ තියෙන පුද්ගල බව. අපේ සම්මුතීන් වල තියෙන මොකද්ද? පුද්ගල බව. සම්මුතීන් අපි පණවගෙන තියෙන්නේ පුද්ගල බවට සාපේක්ෂව. අපි සම්මුතීන් පණවාගෙන තිබෙන්නේ පුද්ගල බවට සාපේක්ෂව. අපේ සම්මුතීන් වල ස්වභාවය ඔන්න ඕක. සම්මතය. එතකොට පරමාර්ථය මොකක්ද? පරමාර්ථය තමයි දෙවැනි වාක්‍යයෙන් කියන්නේ. පූජේමි බුද්ධං කුසුමේන නේන කියනකොට පුදන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ මම. ගැඹුරින් පරමාර්ථ වශයෙන් බැලුවොත් බුදුරජාණන් වහන්සේ පේන්නෙත් නෑ. මාව පේන්නෙත් නෑ. මම කියලා හම්බෙන තැන ස්කන්ධ ටිකක්, ආයතන ටිකක්, ධාතු ටිකක්, නාම රූප පරම්පරාවක් නේ තියෙන්නේ. හේතුන් නිසා හටගත්ත පලධර්ම ටිකක්, ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න තත්වයක් ඇතුලේ පටිච්ච සමුප්පන්නව ගැට ගැසී ඇති බවක් නේ තියෙන්නේ. වෙන මොකක්වත් නෑනේ. පූජේමි බුත් බලන්න පෙනොත් මේ එක ගාථා පද හතර පද පුංචි ගාථාවක මේ ගැඹුරු බුදුරජාණන්සේගේ දේශනාවලින් මතුවෙච්ච සාරය පස්සේ කාලේ ස්වාමීන් වහන්සේලා ගොඩනඟලා තියෙන අපූර්ව අවබෝධයට උදව්වක්. මේ අවබෝධයට උදව්වක් නැති නිසා අපි මේ ලාමක ඒවත් එක හැප්පි හැප්පි ඉන්නවා. අපේ සිත වැඩ කරන විදිය බලනකො ලාමක තැන්වල නවතින්නේ. එක්ක කනබුණ තැන්වල බලනකො අපේ ජීවිත අපිට ලොකු දෙයක් කණ්ඩ බොණ්ඩ හම්බෙන එක. දැන් ලංකාවේ බොහෝ අයට බොණ්ඩ තියෙනවනම් මොකුත් ඕනේ නැහැ. ඇයි? ධර්මයක් ඇතුළට ගිහින් නැහැ. ධර්මයක් ගියා නම් එයා දෙනවා ධර්මයට වටිනාකම. එයාට ඉන්නේ අර වටිනාකම. ගොඩාක් ඔය ඇබ්බැහි වෙච්ච මිනිසුන්ගේ ජීවිතවලට ධර්මයේ දුන්නට පස්සේ ඒ ධර්මයත් එක්ක යා ඉන්නකොට කවදාවත් නැති ධර්මාස්වාදයක් යාට උපදිනවා. එතකොට අරව නිකන් අතෑරින්නේ. සමහර අපේ පුරුදු තියෙනවනේ ඒවා මේ මහවිශාල මානව වර්ගයාට එරෙහි වෙච්ච ඒවා නෙමෙයි. ඒ පුරුදු පොඩි පොඩි පුරුදු අපේ ජීවිතවල තියෙනවා. ඒ පුරුදු අපි අයින් කරගත්තේ නැත්නම් ওই පුරුද්දම ගතිකත්වයේම අපි සංසාරේ අමාරුවේ වටනවා. අපිව අමාරුවේ වටනවා. එතකොට මේ පුරුදු කියන ඒවා එච්චර හොඳ ඒවා නෙමෙයි. කෙලෙස් සහගත පුරුදු. බුදුරජාණන් වහන්සේ වදාළ මේ එක ගාථාවක සාරය දෙස ඉතා ප්‍රවේශමින් බලන්න. මොකද්ද පූජේමි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනක නිමි ඇතර මේ මල් පූජා කරන ගාථා. පස්සේ කාලේ ධර්මදර විනේදර බහුශ්‍රුත ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට මල් පුදනකොට පාවිච්චි කරපු ගාථාවේ අර්ථය බලන්න. පූජේමි බුද්ධං කුසුමේන නේන. බුදුරජාණන් වහන්සේ බුද්ධාසනී වැඩ ඉන්නවා. මම මල් පූජා කරනවා. සම්මුතියක්. මමත් ඉන්නවා, බුදුරජාණන් වහන්සේත් ඉන්නවා. පුඤ්ඤේන මේතේන ලබාමි මොකං. අන්න දැන් එයාවයි බුදුරජාණන් වහන්සේවයි දකින්න වෙනුවට ඒක ඇතුලෙන් මේ කෘත්‍ය තුල මේ වැඩපිළිවෙල තුල එයාට රැස්වෙන එයාගේ ජීවිතේට රැස්වෙන පුණ්‍ය සංස්කාරයා දකින්නවා. එයාට රැස්වෙන පුණ්‍ය සංස්කාරයා දකින්නවා. කොහොමද එයා දකින්නේ? පුඤ්ඤේන මේතේන ලබාමි මොක්කං. මේ පින මෝක්ෂාර්ථය පිණිසයි. ස්වර්ගාර්ථය පිණිස නෙමි. මෝක්ෂය කියන්නේ මොකටද? නිවනට. ස්වර්ගය කියන්නේ සුගතියට. ස්වර්ගය කියන්නේ සුගතියට. මෝක්ෂය කියන්නේ නිවනට. ස්වර්ගයේ ලෝකයේ විනාගම්වල තිබ්බට මෝක්ෂයේ ලෝකයේ විනාගම්වල නැහෙනි. ලෝකේ මාර්ග දෙකක් තියෙනවා. සග්ග මග්ගං ආචික්කති කියලා තිනවා. ස්වර්ග මාර්ගය. තව එකක් තියෙනවා මොක්ෂ මාර්ගය. මොක්කං කියලා කියන්නේ මොක්ෂයට. එතන දැන් යා බුදුරජාණන් වහන්සේ දකින්න වෙනුවට එයා තුල රැස් වෙන අபிසංකාර ටික දකින්න දෙවනි පදේදී පුඤ්ඤේන එතන මේ කෘත්‍යයේදී යාට රැස් වෙන්නේ මොකද්ද පිනක් පිනක් රැස් වෙන්නේ මේ පින කුමක් පිණිසද මෝක්ෂය පිණිසයි පුද්ගල බව බිඳීම පිණිසයි ඉස්සලා පුද්ගල බවකින් දැකලා තමයි පූජාවට සමවැදුනේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ඉන්නවා මාත් ඉන්නවා බුදුරජාණන් වහන්සේ පූජාව ලැබනවා මම පූජාව කරනවා පූජේම් බුද්ධං කුසුමේන නේන පූජේමි මමයි පුදන්නේ කාටද බුද්ධං බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේට දෙවනි පදේ ඒක තමයි සම්මත සත්‍ය පරමාර්ථේ පුඤ්ඤේන මේතේන ලබා දැන් යා පුද්ගල බව අභිභවණී කරලා යා දකිනවා මේ කෘත්‍යයේදී මේ වැඩපිළිවෙලේදී මේ අවකාශයේදී යාට රැස්සුණු පුණ්‍ය සංස්කාරය දකිනවා මේ අවකාශයේදී යාට රැස්සුණු පින යා දකිනවා සංකාර ටික දකිනවා පුප්පං මිලායාති යතයි ධම්මේ මේකෙදී අපිට වෙන්නේ මොකද්ද පුප්පං මිලායාති මේ මල මැලවි යනවා වගේ අන්න බුද්දාසනේ මත මේ මල් ටික තිබ්බටම හරියන්නේ මේ මල් ටික මිලින වී යනවා වගේ පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තතායාති විනාශ භාව මේ මල් ටික මැලවි යන්නේ යම්සේද එසේම මගේ සවිඥානික කයද කායෝ තතා යාති විනාශ භාවං මරණේ කරා පැමිණෙනව අන්න දුක්ඛාරි සත්‍යයෙන් බලනවා හොඳට බලන්න පින්වත්නි සම්මත සත්‍යද පරමාර්ථ සත්‍යද ආර්ය සත්‍ය තුනම ගැබ්බෙලා තියෙනවා දුක්ඛාරි සත්‍යනු සංග්‍රහ කරලා බලනවා මේ කය කොහොමද යන්නේ කායෝ තතා යාති මේ මල මිලින වී යනවා වගේ අනේ මට මේ ඉතින් මේක සැපක්ද මේක මහ දුකක් මේ මල උදේ පූජා කළා පෑයෙන් දෙකෙන් පරවෙලා යනවා වගේ මේ ජීවිතයත් පරවි පරවි යන එකක් මේ ජීවිතේ බැහැරිලා යන එකක් අන් බලන්න එක මලක් පූජා කරන කෙනෙකුට සම්මුතියද පරමාර්ථයද ආර්ය සත්‍යද දකින්න පුළුවන් ආකාරයට තමයි ඒවා ගොඩ නැගිලා තියෙන්නේ සාමාන්‍ය මිනිහෙකුට පේන්නේ හොඳ විසිතුරු ප්‍රබෝධමත් මනසක් තියෙන උන පේන්න නැත්තම් පේන්නේ මේ ගාතාවත් ඔය වගේ මේ සියලු සංස්කාර අනාත්මයි සියලු සංස්කාරයන්ගේ ස්වභාවය මොකද්ද තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ ඒක පරමාර්ථ සත්‍යය සංස්කාරවලට මුලා වෙන එක තමයි සම්මත සත්‍යය හේතුන් නිසා අටගත්ත ඵල ධර්ම තියනවා ඒවා සම්මුතිය ඇතුලේ මුලාවෙන් අහුල ගන්නවා ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්නේ සහ ඒවා අතර පවතින අන්තර් සම්බන්ධයක් තියෙන්නේ කවුරුත් කරපු එකක් නෙමෙයි මම මට ඕන විදිහට කරගන්න මොකුත් මේ ලෝකේ ඇත්තේ නැහැ මට ඕන විදිහට කරගන්න පුළුවන් කිසිම දෙයක් ලෝකේ නැහැ පාලනය කරන්න බෑ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයක් තියෙනවා ඒ අතර පටිච්ච සමුප්පන්න අන්තර් සම්බන්ධයක් පවතිනවා ඔయిత වඩා ලෝකේ කිසිවක්වත් නැහැ ඔయిత වඩා ලෝකේ කිසිවක්වත් නැහැ එතකොට පින්වත්නි මේ සම්මුතිය ඇතුලේ සංස්කාරයන්ට මුලා වෙච්ච කමක් තියෙනවා එතකොට සංකාර කියන්නේ මොනවාද හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම එතකොට හේතු නිරුද්ධ වීමෙන් ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙලා යනවා. ස්ථිරසාර ලෝකයක නෙමෙයිනේ අපි ඉන්නේ. මේ පහනක් බැල්ලෙන්නේ පහන් තෙල් තියෙන නිසා. තිරයක් තියෙන නිසා. පහනක් තියෙන නිසා. තෙල්ද වැටියද මේ හේතු නිසානේ පහන දැල්වෙන්නේ. එතකොට පහන් දැල්ල කියන්නේ ආකාශ්මිකව ඇතිවෙච්ච එකක් නෙමෙයි. හේතුන් නිසායි දැල්වෙන්නේ. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා පහන් දැල්ල. තෙල් ඉවරුනොත් ආය පහනක් පත්තු වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේම ඔයාලගේ ජීවිතේ දැල් වෙනවා මේ වෙලාවේ. ඔයාලගේ හදවතේ ගැස්ම තියෙනවා. මොළයේ වැඩ කරනවා. හුස්ම ගන්න පුළුවන් මට්ටමට මේ කෑලි බෑලි ටික තවමත් සක්‍රියව පවතිනවා. හැබැයි මේ ටික ඔක්කොම හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. ඕජාව ඕන, ආහාරයේ උපකාරය ඕන, කර්මී අනුබලය ඕන. කෑම බීමෙන් විතරක් මේක පවත්වන්න බෑ. කෑම බීම විතරක් සංග්‍රහ කරගෙන හරියන්නේ. අපි හැම වෙලාවකම දකින්න ඕන අපේ ජීවිතේ අපි කාටවත් පේන්නේ නැති, තේරෙන්නේ නැති මා අද්භූත දෙයක් විදියට මේ කර්මී අපිව පන්න පන්න පහර ගන්න දෙයක් අපේ ජීවිතය ඇතුලේ ක්‍රියාත්මකයි නේද කියලා ඔය පින්තුන් දකින්න පින්වත්නි. ඒක හරි අමුතු දෙයක් කර්මය. ඇයි? හැසිරෙන විදිය තේරෙන්නේ නැහැ. විපාක දෙන විදිය තේරෙන්නේ නැහැ. විපාක දෙන කාලයක් හිතා ගන්න බෑ. විපාකයේ පෙනී ඉදිරිපත් වෙන රටාව හිතා ගන්න බෑ. හරි අමුතුයි. හරි ගුප්තයි හැසිරෙන විදිය. තේරුම් ගන්න බෑ. එතකොට පින්වත්නි ඔයාලා තේරුම් ගන්න එක දෙයක්, සබ්බේ සංඛාරා, සියලු සංස්කාර කියන්නේ එතකොට හේතුන් නිසා හටගත්ත සියලු දේ. හේතුන් නිසා හට නොගත් කිසිවක් ලෝකේ නැහැ. හේතුවකින් තොරව මොකුත් හටගෙන නැහැ. ඉබේ හටගත් ඒවා නැහැ. නියතියක් විදියට පවතින දේවල් නැහැ. ඒක නියතිවාදී බුද්ධ ශාසනය බැහැර කරන්නේ. එතකොට මේවා ඔක්කොම හටගෙන තියෙන හේතුන් නිසා. මේ හැම අත්දැකීමකටම හේතුවක් තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කිය කියා පටිච්ච සමුපාදයෙන් තෝරන්නේ හේතුඵල අතර පවතින අන්තර් සම්බන්ධය. හේතු තියෙනවා, ඵල තියෙනවා, ඒ අතර අන්තර් සම්බන්ධයක් පවතින. ඒ අන්තර් සම්බන්ධයට අදාළ සමහර සාක්ෂි ඇස්වලට පේන්නේ නැහැ. නමුත් භෞතික විද්‍යාව උත්සාහ කරන්නේ ඇස් මට්ටමේ ඔක්කොම කතාව ලියා ගන්නයි. ඇස්මට්ට මේ සියලු කතා ලිහන් බෑ පින්වත්නි. මේ අපේ සම්පූර්ණ කතා ඔක්කොම ඇස්මට්ට මේ කවදාවත් ලිහන් බෑ. එතකොට සබ්බේ සංඛාරා, සියලු සංස්කාර අනාත්මයි කියන එක පරමාර්ථ සත්‍යයක්. සංස්කාරයන්ට මුලා වෙන එක සම්මුතියක්. මේ හේතු නිසා අටගත්ත ඵල ධර්ම පේන්නේ නැති එක. පේන්නේ නැතුව දැන් හේතු, දැන් උදාහරණයක් විදිහට මේ කය හේතු නිසා හටගත් එක. ඒ හේතු විමසාලා බලන්න නැතුව, හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම දකින්න නැතුව අපි හිතනවා මේ කය මම, මේ කය තුල මම ඉන්නවා, මේ රූපේ මට ආйти, මා තුල මෙබඳු රූපවත් බවක් තියෙනවා, මේ මගේ දරුවගේ මෙබඳු රූපවත් බවක් තියෙනවා, මේ මගේ දරුවගේ රූපය කියලා ආදේශක මට්ටමින් මේ සවිඥානික කය කියවා ගන්න කමක් අපට තියෙනවා. නමුත් හටගෙන තියෙන හේතුන් නිසා සංඛාර. නමුත් ඒවා පිළිබඳ සවිඥානික මේ හේතුන් නිසා හටගත් දේවල් සම්බන්ධ පුද්ගල බවක් ආරෝපණය කරලා බලන බැල්මක් අපි තුල තියෙන එක තමයි සම්මුතිය. පරමාර්ථේ මේ සංස්කාර මගේ වසඟේ පවත්වන්න බෑ. ඒවා හේතුන් නිසා හටගත් ඒවා. හේතු වෙනස් වීමෙන් වෙනස් වී යනවා නේද කියලා දකින්න එක මොකද්ද? පරමාර්ථ සත්‍යය. යදා පඤ්ඤාය පස්සති, මේ ගාථාවේ මේ පුනතු සටහන් කරලා තියෙනවා. යදා පඤ්ඤාය පස්සති, එයා ප්‍රඥාවෙන් බලනකොට. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියද මාර්ග ඥානේද ඵලය? ඔය ඔස්සේ කියවනකොට සම්මා දිට්ඨියත් මාර්ග ඥානයත් ඵලයටත් අදාළ විදියට මෙන්න මේ தত্ত্বය අපි කියවා ගන්නකොට, මේ தত্ত্বය අපි කියව ගන්නකොට අපට මොකද්ද දැනෙන්නේ? අපට දැනෙනවා පින්වත්නි, සම්මා දිට්ඨියටත් මාර්ග ඥානීයටත් ඵලයටත් අදාළව කියව බලන එකට අපි කියනවා යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දකිනවා. ප්‍රඥාවෙන් දකිනකොට හේතුන් නිසා හටගත්ත සියලුම දේවල් දුකක් විදියට පේන්න පටන් ගන්නවා. ඇයි? හේතු වෙනස් වීමෙන් වෙනස් වී යනවනේ. වෙනස් වීම මං අපේක්ෂා කරන්නේ. මං කැමති මේ තියෙන විදියටම ලෝකේ, අද මං කැමති විදියට ලෝකේ තියාගන්නයි මං ආසා කරන්නේ. නමුත් මං කැමති විදියට ලෝකේ තියාගන්න මං උත්සාහ කළාට මං කැමති විදියට කවුද, කොයි කෙනාද ලෝකේ තියාගෙන තියෙන්නේ? අඩුම බුදුරජාණන් වහන්සේ සරුවඥතා ඥානයක් තිබ්බ මුනිවරයෙකු උන්වහන්සේටවත් පුළුවන් වුණාද? වාතයේ කිපෙන එක පිත කිපෙන එක සෙම කිපෙන එක නවත්ත ගන්න උන්වහන්සේටම පුළුවන් වුණාද? උන්වහන්සේක අවබෝධ කළා විතරයි. උන්වහන්සේක පාලනය කරන්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සර ආනන්ද හරු ගොඩාක් ඇඬුවා. පිරිනුවම් පාණ්ඩ ලෑස්ති වෙනකොට හිරඤ්‍යවති නදියෙන් එහා පැත්තට කුසිනාරාවට අපගේ බුදුරජාණන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ සාල වනෝද්‍යානයට වැඩියාම බොහෝ දිනක් හඬා වැටුණා, වැළපුණා, සෝසුසුම් මෙලුවා. ආනන්ද ස්වාමීන් ගොඩාක් දුක් වුණා, කෑ ගහලා ඇඬුවා. සෝවාන් වෙච්ච කෙනෙක් නමුත් උනාසිට එක දරන්න බැරිුණේ. සෝවාන් වෙච්ච අයට කඳුළු එනවද නැද්ද? එනවා. ඇයි සෝවාන් වෙනවා කියන සක්කාය දිට්ඨි විතරයි නැසෙන්නේ? කාමරාග පටිග ඔවා තියෙනවා සෝවාන් වුණත්. එන සෝවාන් වෙච්ච කෙනාගේ හැට කඳුළු උනන් නැති නේ. එන සෝවාන් වෙන්න පුළුවන් ඔයාලට ගී ජීවිතේ. හෘද සංවේදීකම නැතිකමක් එම නෙමේ සෝතාපන්න ඵලය කියන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කෑ ගහලා අඬද්දී බුදුරජාණන් සික්ක දෙයයි වදාලේ, ආනන්ද ආනන්ද මම ඔබට කිව්වනේ සියලු ප්‍රියමනාප දේවල් වලින් අපට වෙන් වෙන්න සිද්ධ වෙන බව. ඒක ආනන්ද මේ සියලු සංස්කාරයන්ගේ රිද්මයනේ ආනන්ද, ආවේනික තත්වයනේ ආනන්ද. ඒ නිසා ආනන්ද ලෝකේ සියලු ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙන එක ධර්මතාවයක් කියලා ආනන්ද මං ආනන්දට කිව්වනේව. අන්න ඒක දැක්කාම දුක ඉන්නේ. යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දකින්නවා කියලා කියන්නේ මේ සිය සංස්කාරයන් අනාත්මයි කියලා බලන එක මොකද්ද? පරමාර්ථ සත්‍ය. යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දකින්නකොට මේකට මේක සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන ඔසේ මාර්ග ඥාන, සම්මාදිට්ඨිය මාර්ග ඥානේ ඵලයට අදාළ විදිහට අපිට බලන්න පුරුදු වෙනවා අපි. ඒතර සියලු සංස්කාර දුක්ඛාරිය සත්‍යයෙන් බලනවා. හේතුන් නිසා හටගත් ඔක්කොම දුකක් විදිහට බලනවා. එතකොට සැපයි 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 කියලා ගන්න ලෝකයක් පේන්නේ. යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දකින්නවා කියලා කියන්නේ මේ හේතුන් නිසා හටගත් ඵල ධර්ම දුකක් විදියට බලනවා. ඒ දුකක් නේ. මේ හේතුන් නිසා හටගත් ඵල ධර්ම හේතුන් නිසා හටගත කියලා බලන්න බැරුව ඒවාට පුද්ගල භවකින් වටිනාකම දීලා ඒවා මත පිහිටලා ඒවාට එකතු වෙලා වාසය කරන්න ගිහින් නිමෙද දුක ඇවිල්ලා තියෙන්නේ. හොඳයි මට ඔය පින්තුන්ලා කියන්න මේ භාග්‍යතුන් වහන්සේ මනාකොට දේශනා කරපු ධර්මයක් තියෙන්නේ. ඒක නේකට ස්වකහාත කියන්නේ. මනා මේකේ අය අඩුපාඩුවක් නැහැ දුක ඉවර කරගන්න. ස්වකහාත ධර්මයක් නේ තියෙන්නේ. එතකොට තමා තුළම සාක්ෂාත් කරගත යුතු ධර්මයක් නේ තියෙන්නේ, සම්දිට්ඨික එකක් නේ. මේ බුදුර හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම අනාත්මයි, ඒක ප්‍රඥාවෙන් දැක්කොත් පින්වත්නි අකාලිකව වැඩිකල් යන්න කලින් ප්‍රතිඵල ලැබෙන ශාසනයක් නේ මේ තියෙන්නේ, අකාලික. එතකොට හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා. මෙබඳු ධර්මයන් ගැන කලකිරිය යුතුයි කියලා අපි ජීවිතේ විමසන්න පටන් ගත්තොත් පින්වත්නි එයා තුළ ඇති වෙන සංසිඳීම පින්වත්නි යාතුල එක ප්‍රකට වෙනවනේ ඒහි පස්සිකයිනි. ඒ ප්‍රකට වීම ඇතුලේ හෘද සාක්ෂියෙන් එන එකක් නේ. ඒක තමන්ගේ ඇතුලෙන් එන එකක් නේ. තම තමන්ගේ ඥානයේ හැටියට තමන්ට අහුවෙන කෑල්ලක් නේ ඒක. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන්නේ ඒකනේ. තම තම නැන පමණින් දැනගන්න ඕන එකක් නේ. නැන දුර්වල වෙනකොට, ඥානය දුර්වල වෙනකොට, ඥානය දුර්වල වෙනකොට ඒ ඥානී ඕනනි. ඒකනි ධර්මී ඒ කාලේ ගමේ මිනිසු කිව්වේ ಗುಣ නැන බලෙන් යුතු පුතුමය ඊතා ගරු කියලා. ಗುಣ නැන දෙකම ඕනනි. ಗುಣ කියන්නේ මහා කරුණාව ඕන, හදවතේ තෙතමනිය ඕන. තෙතමනියක් තිබ්බටම වැඩන්නේ නැන ඕන, ඥානී ඕන. ඒ දෙක මතු කරන්නේ, ಗುಣ නැන දෙක මතු කරන්න තත්වයා තුළ ඒවා උපරිමයට දියුණු කරපු කෙනෙක්නේ අපගේ බුදුරජාණන් සේකනේ. මහා කරුණා මහා පඤ්ඤා කියලා දෙකක් තියෙනවා. ගුණ තමයි මහා කරුණා, මහා පඤ්ඤා තමයි නැන. ඒකේ උපරිමයට වඩපු කෙනෙක්නේ. ඒතර ගුණ නැන දෙකම නැත්තම් එම මිනිසුන්ගේ තියෙන පොඩි සද්ධා වගේ පොඩි ඉන්ද්‍රියක් විතරයි. එයාල මේ සංස්කාරයන් දැකලා කලකිරෙන්නේ. එයාල එක්ක කලකිරෙන ජීවිතය ගැන, එක්ක කලකිරෙන ආණ්ඩුව ගැන, එක්ක කලකිරෙන දරුවෝ ගැන, එක්ක කලකිරෙන බිරිඳ ගැන මිනිසුන්ගේ කලකිරීම් තියෙනවා. මිනිසුන්ගේ ජීවිතවල කලකිරීම් තියෙනවා. හැබැයි ඔබ කලකිරිලා ඉන්නේ ඔබේ දරුවා ගැන නම්, ඔබ කලකිරිලා ඉන්නේ ඔබේ බිරිඳ ගැන නම්, ස්වාමියා ගැන නම්, ඒක බුද්ධ ශාසනයේ අපේක්ෂිත කලකිරීම නෙමෙයි පින්වත්නි. එතකොට යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ සියලු සංස්කාරයන් දුකක් විදියට බලනවා. සංස්කාර හටගත්ත හේතු ටික දුකේ සමුදය විදියට බලනවා. හේතු නිරුද්ධ වෙනකොට දුක නිරුද්ධ වෙන බව ප්‍රඥාවෙන් දකිනවා. ඒ දැක්ම සම්මා දිට්ඨිය බව, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් සම්මා දිට්ඨියද මාර්ග ඥානයද ඵලයද යා දකිනවා. එතකොට සම්මා දිට්ඨියද මාර්ග ඥානයද ඵලයද එයාගේම ජීවිතය තුළ බුද්ධ වචන ඉස්සරහින් තියාගෙන දකින හැකියාවට තමයි පින්වත්නි යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ ඔය ටිකට. නමුත් ඔයාලා ඔයාලගෙන් අහන්න, ඔයාලට ප්‍රඥාවෙන් ලෝකේ බලන්න පුළුවන්ද කියලා. ඔයා අපිට ගොඩාක් අමාරු වැටුනේ පින්වත්නි වෙන දෙයක් නිසා නෙමෙයි. අපි මේ ඉන්ද්‍රිය අත්දැකීම ඕනෑවට වඩා විශ්වාස කළා. අපිට පිළිසරණ ප්‍රඥාව විදිහට අපි පිළිගත්තේ නෑ මෙච්චර කල්. සාමාන්‍ය පෘථග්ජනෙක් පිළිගන්නේ ඇසට පිළිසරණ රූපය විදියට, රූපයට පිළිසරණ ඇස විදියට. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ඔයිට වඩා කල්පනා කරන්නේ. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් පිළිසරණ විදියට කනට පිළිසරණ සද්දේ විදියට, සද්දේට පිළිසරණ කන විදියට, දිවට පිළිසරණ රසයේ විදියට, එකයි රස හඹාගෙන යන්නේ, රසයට පිළිසරණ දිව විදියට. ඒ නිසා ඉන්ද්‍රියන්ට හමුවන අද්දකීම් පරාසය තුළ ඉතා ඉහළ අද්දකීමකට සමවදින්න දරන ලාමක උත්සාහයක් විතරයි අපට තියෙන්නේ. හොඳට බලන්නකෝ, අපි හැම වෙලාවකම ওই විදියට නිමේදි හිතන්නේ කියලා පොඩ්ඩක් බලන්න. අපි හැම වෙලාවකම කල්පනා කරන්නේ අපේ ඇහැට පිළිසරණ රූපේ විදියට. අපි ඇහැ සම්තෘප්තිමත් කරන්න හොයන්නේ රූප විතරයි. ලස්සන ලස්සන රූප හොයනවා, කැමති කැමති රූප හොයනවා, ආසා කරන ආසා කරන රූප අපි ගෙවල් වල ගිහින් තියාගන්නවා. අපි හිතනවා ඇහැට සහනේ ඒක කියලා. නමුත් බුදුරජාණන් වදාලා සැබෑ සහනේ පවතින්නේ මනස තුල බව, මනසට පිළිසරණ සතර සතිපට්ඨානිය තුල බව, සතර සතිපට්ඨානිය තුලින් විමුක්තියට පත් වෙන බව. නමුත් අපි ඉන්නේ බෞද්ධ නමින් හරි අපි වාසය කරන්නේ ඇසට රූපේ පිළිසරණ වශයෙන් දැකීමින්. ඒ නිසා සියලු සංස්කාර කියන්නේ හේතු නිසා හටගත් ඵල ධර්මිය අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒක ලෝකේ සදාතනික ඇත්තක් නෑ. නෑ මම පාලනය කරන්නම් කියලා කිව්වට කොච්චර ධනිය තිබ්බත්, කොච්චර බල පුළුවන් කාරකම් තිබ්බත් පාලනය කරන්න බෑ. ඒකයි කොච්චර සල්ලිකාරයෙකුට උනත් තමන් කැමති ලෝකය තමන්ට ඕන විදියට තියාගන්න බැරි. දැන් හිතන්න හොඳම සල්ලිකාර මිනිස්සෙක් ඉන්නවා කියලා. එයාට පුළුවන්ද අමනාප වචන ඇහෙන එක නවත්තන්න පුළුවන්ද? අකමැති රූප පේන එක නවත්තන්න පුළුවන්ද? අකමැති ශබ්ද ඇහෙන එක නවත්තන්න පුළුවන්ද? අකමැති ගඳ සුවඳ දැනෙන එක නවත්තන්න පුළුවන්ද? අකමැති අමිහිරි පහස දැනෙන එක නවත්තන්න පුළුවන්ද? එහෙනම් සල්ලි භාගේ කොච්චර තිබ්බත් අනාත්මකම අනාත්මමයි. එහෙනම් අනාත්මයි කියලා මෙතන අපි අදහස් කරන්නේ ඇස කන නාසය දිවකය මනසට ගෝචර වෙන සීමාව. ඒ අහුවෙන ටික. මොකද අපිට අහු ඒ මොහොත අපිට අහුවෙන ටිකනේ අපේ ලෝකේ. ඔයාලට මේ මොහොතේ අහුවෙන ටික තමයි මේ මොහොතේ ලෝකේ. ඒ ලෝකේ මනස තුල ස්ථිරසාරව පවතින එකක් නෙමෙයි. ඒක මනස තුල ඇති වෙලා නැති වෙලා යන එකක්. ඒක මනස තුල ඇති වෙලා නැති වෙලා. සබ්බේ සංඛාර අනාත්තා, සියලු සංස්කාර අනාත්මයි. අනාත්මයි කියන්නේ මගේ වශයෙන් පවත්වන්න බෑ. සංස්කාර කියන්නේ මොනවද? හේතුන්ගෙන් හටගත්ත ඵල ධර්ම. යදා පඤ්ඤාය පස්සති,
ප්‍රඥාවෙන් දකින්න කියන මොකද්ද? සංස්කාර අනාත්ම නම් මේ සංස්කාර දුකක්. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම දුකක්. දුකක් දුකක් කියලා දුකක් විදියට සංග්‍රහ කොට බලන හැකියාව. එහෙම බලද්දී ලෝකේ මත තැවරෙන්න හිතෙන්නේ නැහැ. ලෝකයත් එක්ක එකතු වෙලා ඉන්න හිතෙන්නේ නැහැ. ලෝකයට එක සුසංයෝගයක් ඕන කියලා හිතෙන්නේ. ලෝකයට වහවැටිලා ලෝකයට වශී වෙලා ලෝකයට එකතු වෙලා ලෝකයට එක ගනුදෙනු කරමින් වාසය කරන්න යාට හිතෙන්නේ. එතන මොකද වෙන්නේ? අත නිබ්බින්දති දුක්ඛේ. නිබ්බින්දති කියන්නේ මොකද්ද? කලකිරීමක් එනවා. මොනවා ගැනද කලකිරෙන්නේ? දුක ගැන. දුක ගැන කලකිරෙනවා. එතකොට අපි කලකිරිය යුත්තේ ලෝකය ගැන නෙමෙයි, දරුව ගැන නෙමෙයි, බිරිඳ ගැන නෙමෙයි, ස්වාමියා ගැන නෙමෙයි, ආණ්ඩුව ගැන නෙමෙයි, හාඳුරුඩු ගැන නෙමෙයි. අපි කලකිරිය යුත්තේ කුමක් ගැනද? අපි කලකිරිය යුත්තේ දුක ගැන. අපි කලකිරි ඒ අත නිබ්බින්දති දුක්ඛේ. අපි දුක ගැන කලකිරෙන්න ඕන. එතකොට අපි දුක ගැන කලකිරෙනවා නම් අර නිබ්බේධිකව කියලා සූත්‍රයක් තියෙනවා. අපි කාමයන් ගැන කලකිරෙන්න ඕන. අපි කැමැත්ත අපේ සිතේ එනකොට ඒ කැමැත්ත පාදක වෙලා ගොඩනැගෙන ලෝකය ගැන අපි කලකිරෙන්න ඕන. අපේ හිතවල එක එක විදිහ කැමැති ඉන්නේ. සමහර අය කැමැති ඒවට සමහර අය කැමැති නෑ. එහෙනම් ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි, අපේ හිතේ ප්‍රශ්නයක් තියෙන්නේ. අපි කාමයන් ගැන කලකිරෙන්න ඕන. අපි වේදනාව ගැන කලකිරෙන්න ඕන. අපේ වේදනාව කොහෙද හටගන්නේ? හිතේ. අපි සංඥාව ගැන කලකිරෙන්න ඕන. සංඥා හටගන්නේ කොහෙද? හිතේ. සංඥා කියන්නේ මොනවද? අඳුනගන්නේ. කොහෙන්ද අඳුනගන්න පුළුවන්? සිතින්. අඳුන ගැනීමට මේ ඇහැ පොඩ්ඩක් උදව් කරනවා, කන උදව් කරනවා. හැබැයි අඳුනගන්නේ කොහෙන්ද? සිතින්. අපි කාමයන් ගැන කලකිරෙන්න ඕන. වේදනාව ගැන කලකිරෙන්න ඕන. අපි අඳුන ගන්න මට්ටම ගැන කලකිරෙන්න ඕන. ඇයි මේ එකක්වත් අපේ වසඟේ නෑ. අනාත්මයි. සංඛාර අනත්තා. ඒ අපේ වසඟේ තියන්න බෑ. දැන් අපි කැමැත්ත හිතේ ආවා කියලා ඒක අපිට පාලනය කරන්න පුළුවන්ද? බෑ. අද කැමැති එකට හෙට කැමැති නෑ. අපි තාගෙනවා මේ කැමැත්ත අකණ්ඩව. අපි බලන්න අපේ අම්මලාගේ තාත්තලාගේ තියෙන දුර්වල චින්තනය. මේ දෙමව්පියෝ හිතනවනේ පින්වත්නි, දරුවොත් අපි ආසා කර අපි කැමති ඒවටම කැමති වෙයි කියලා. ඒකනේ ඔය පරම්පරා ගානකට හරියන ගෙවල් හදන්නේ. දරුවන්ට කියලා ගෙවල් හදන්නේ. ඔයාලා ඔය ගෙදරට කැමති වුණාට දරුවා කැමති නැහැ ඔය ගෙදරට. මම පෞගී කාලෙත් දේශනාවකවත් පරම්පරාවකට ගෙයක් හදන්න එපා. යුගයකට ගෙයක් හදන්න එපා. ජීවත් වීමට විතරක් ගෙයක් හදන්න. හේතුව ඔයාලා ඕකට කැමති වුණාට ඔයාලා දරුවෝ ඕකට කැමති නැහැ. එයාලා ස්ථීරව වෙනස් කර ගන්න ඕක. ස්ථීරව වෙන තැනක යක් ගෙයක් හදනවා. එක්කෝ ඒගේ කඩලා දාලා ගේ පොළොවට පාත් කරලා ආයෙ ගෙයක් හදනවා. බලන්න අපි කොච්චර දුර්වලයිද කියලා. අපි හිතනවා මම කැමති විදිහට මං කැමති ක්‍රමයට දරුවාත් කැමති වෙයි කියලා. කොච්චර දුර්වලයිද? ඒක කිසිදාක වෙන්නේ නැහැ. වෙන්නේ නැති බව දකින්න එතකොට දරුවෝ ගැන පව මැදහත් වෙන්න පුළුවන්. අනේ මේ සිතේ හැටි එම තමයි. සිත තුළ පවතින විවිධත්වයක්, වේමත්තතාවයක්, ඒකයි මේ මං කැමති කැමති ඒවට දරුවෝ කැමති කැමති නැත්තේ කියලා හිතවම ඉවරයි ප්‍රශ්නේ. අපි අපේ සිතේ ඇති වෙන කැමැත්ත ගැන කලකිරෙන්න ඕන. දෙක, අපේ වේදනාව ගැන අපි කලකිරෙන්න ඕන. ඇයි වේදනාව හටගන්නේ? හිතේ. අපි අපේ සංඥාව ගැන කලකිරෙන්න ඕන. අපි ලෝකේ අඳුනගන්නේ කොහෙන්ද? සිතින්. කලකිරෙන්න ඕන. ඒ වගේම අපි අපේ කර්මය ගැන කලකිරෙන්න ඕන. කර්මය ගැන කලකිරෙන්න ඕන. කර්මය ගැන අපි කලකිරෙන්න ඕන. ඒ වගේම අපි දුක ගැන කලකිරෙන්න ඕන. යටත් පිරිසෙන් මෙන්න මේ වගේවත් අවකාශයක් තිබ්බොත් අපේ සිතේ ඇතිවෙන කැමැත්ත මත අපි පදිංචි නොවි කලකිරෙන්න ඕන. ඇයි? කැමැත්ත හැම වෙලාවකම අලුත් වෙනවා. අපිට හිතනවා හොඳ හොඳට මේ හොඳට තරුපන්ති හෝටලයකින් කන්න පුළුවන් නම් හොඳයි කියලා අපිට කැමැත්තක් එනවා. හිතන්නකෝ අවුරුදු 5ක් 10ක් එක දිගටම තරුපන්ති හෝටලයකින්ම කන්න හම්බුනොත් මොනවා වෙයිද? එයා ස්ථීරව පොල් සම්බෝල හොයාගෙන යනවා. එයා ස්ථීරව කොස්තම්බල කන්න පටන් ගන්නවා. එයාට කොස් ටිකක් හම්බෙන එක රාජභෝජනයක් වගේ පේන්නේ. ගමී ගොඩේ මැල්ලුමක් හම්බෙන එක දිව්‍ය භෝජනයක් වගේ දැනෙනවා. තරුපන්ති හෝටලයකින් හැමදාම කන්න හම්බුනොත්. ඇයි? මේ සිතේ කැමැත්ත කියන එක හැම වෙලාවකම පෙරලෙනවා. කැමැත්ත කියන එක හැම වෙලාවකම වෙනස් වෙනවා. ඒ නිසා මේ කැමැත්තට වහ වැටෙන්න එපා. තමන්ගේ සිතේ ඇති වෙන කාමයන් ගැන කලකිරෙන්න, වේදනාව ගැන කලකිරෙන්න, සංඥාව ගැන කලකිරෙන්න, කර්මී ගැන කලකිරෙන්න, දුක ගැන කලකිරෙන්න. ඔය ටිකවත් තිබ්බොත් කාමයන් ගැනද, වේදනාව ගැනද, සංඥාව ගැනද, කර්මී ගැනද, දුක ගැනද යම් කෙනෙකුට කලකිරෙන්න පුළුවන් නම් එයා ආශ්‍රව ගැන නිකම්ම කලකිරෙනවා. එයා කෙලෙස් මිටිය ගැන උපය උපාදාන චේතසෝ අදිට්ඨාන අබිනිවේස අනුසය මේ ක්‍රියාවලියේදී ඔය ටික තමයි අපිට මුණ අත්දකින්න හම්බෙන්නේ. යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දී යා තණ්හා උපය උපාදානං චේතසෝ අදිට්ඨාන අබිනිවේස අනුසය. ඔන්න ඔය ටික තමයි සසර ඔබ අරගෙන යන්නේ. ඔය ටික යාගේ ජීවිතේ කලකිරීලා කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටෙනකොට පින්වත් යාගේ ජීවිතේ දුක සම්පූර්ණයෙන්ම නිමා වෙනවා. සදාතනිකව දුක නිමා වෙනවා. දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා පින්වත්නි. බලන්න මේ ජීවිත කොච්චර ලස්සන එකක්ද. අවබෝධය කරා යන්න පුළුවන්. අත නිබ්බින්දති දුක්ඛේ. කලකිරීම කියන්නේ මෙන්න මේ පරාසයට. ඒ විදිහට කලකිරෙනවනම් එතකොට එයාට කවදාවත් ජීවිතේ පා වුණාද? මැරෙන්න හිතුණාද එයාට? නැ කාටවත් මැරෙන්න හිතෙනවනම් ඒක බුද්ධ ශාසනික නෙමෙයි. බුද්ධ ශාසනය පෙන්නන්නේ මේ ජීවිත ගොඩක් වටිනවා කියලා. මරණ එක කිසිම විසඳුමක් නෙමෙයි. මොකද මරණයෙන් පස්සේ ආය ගමන නිමා වෙන්නේ නැහෙනි. ආය ආය උපදින්න වෙනවනි. ඇයි? මේ කියන්නේ මේ පින්වත්නි කාමයන් ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, කර්මී ගැන, දුක ගැන එයාට කලකිරීමක් නැත්තම් එයාට මේ ලැබිච්ච ජීවිතය ගැන නම් කලකිරීම තියෙන. ඇත්තටම ගොඩාක් අය කලකිරෙන්නේ ඒ ලෝකයේ ගැන. මේ බාහිර ලෝකයේ ගැන. එක්කෝ දරුවෝ ගැන, දරුවෝ නිසා. එක්කෝ සමාජයට මූණ දී ගන්න බෑ. එතකොට එයා කලකිරලා තියෙන්නේ එයා එයා ගැන. කවදාවත් මේ ජීවිතේ කලකිරෙන්න ඕන එකක් නෙමෙයි. මේ ජීවිතය ගැන බොහොම වටිනා එකක්. ඇයි? මනුෂ්‍ය ලෝකේ ඉපදෙනවා කියන එක පරම දුර්ලභ දෙයක් නේ පින්වත්නි. ඒ කියන්නේ මේ ජීවිතේ සංසිඳෙන්න පුළුවන් මට්ටමක් මනුෂ්‍ය ලෝකේ තරම් ලෝකේ කොහෙවත් නැහැ. වෙන කිසිම තැනක නැහැ. ඒ කියන්නේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥාන, කෘත ඥාන උපදවා ගන්න පුළුවන් තැනක් ලෝකෙ කොහෙවත් නැහැ පින්වත්නි. චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්ති කියන අර්ථයට එකතු වෙන්න පුළුවන් ලෝකෙ තවත් තැනක් නැහැ. ධම්මැස උපදින, ඥානීය පහළ වෙන, කෙලෙස් සංසිඳවන, චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසා බලන්න පුළුවන්, ඒක ඇතුලේ අවබෝධය කරා යන්න පුළුවන්, නිවන පිණිස යම් තාක් කාලයක් තමන්ගේ සිත මෙහෙව ගන්න පුළුවන් මේ වගේ තැනක් නැහැ. ඒ නිසා කවදාවත් මේ මනුෂ්‍යත්වයට ගරහන්න එපා. මනුෂ්‍යත්වයේ නෙමේ අභියෝගය, කාමයන් අභියෝගය, තමා තුළ හට ගන්නා වූ වින්දනයයි අභියෝගය, තමා තුළ හට අවිද්‍යාසාගතව ලෝකේ අඳුන ගන්න විදියයි අභියෝගය. පින්වත්නි, අවිද්‍යාසාගතව තමා තුළ කෙලෙසයන් පදනම් කරගෙන ගොඩනැගෙන කර්මයයි අභියෝගය. පින්වත්නි, මෙබඳු ගතසිත දෙකම දැනෙන මට්ටමක් තුල මෙබඳු ස්කන්ධ ටිකක් නඩත්තු කරන්න වෙච්ච එකයි අභියෝගය. ඒකයි සියල්ල දුකෙන් බලන්නේ. මෙන්න මේවා ගැන යම් කෙනෙක් කලකිරුණොත් තේස මග්ගෝ විසුද්ධිය. එයා ඉන්නේ මොකේද? විසුද්ධියටපත් වෙන පාරේ. පිරිසුදු වෙන පාරේ. විසුද්ධිය කියන්නේ මොකද්ද? පිරිසුදු වීම කියන එක. එයා ඉන්නේ පිරිසුදු වෙන පාරක. එහෙනම් සබ්බේ සියලු සංස්කාර අනාත්මයි කියන එක මොකද්ද? පරමාර්ථ සත්‍යය. සංස්කාරයන් කෙරෙහි පවතින මුලාව, මේ සකස් වෙච්ච තැනකට
පින්වත්නි අවිද්‍යාසාගතව පුද්ගල බවක් ආරෝපණය කරලා බැසගන්නේක ඒ බැසගන්නේක තමයි සම්මුතිය. පරමාර්ථයේ සියලුම සංස්කාර අනිත්‍යයි. සියලු සංස්කාර අනාත්මයි. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන නිසා මේවා දුකක්. යදා පඤ්ඤාය පස්සති මේ විදිහට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ලෝකේ පේන්නේ නැහැනේ අපිට. අපිට හිතෙන්නේ ලෝකේ මත දැවටිලා ඉන්න ඕන. ලෝකේ මත රැවටිලා ඉන්න ඕන. ලෝකයත් එක්ක එකතු වෙලා ඉන්න ඕන කියලා තමයි අපේ හිත කියන්නේ. එතකොට ඒ ඇයි එහෙම කියන්නේ? ප්‍රඥාවෙන් ලෝකේ බලන්න බෑ. ඇස් දෙකෙන් විතරක් පිළිගන්නවා. ප්‍රඥාව කියන ඇහෙන් පිළිගන්නේ නැහැ ලෝකේ. ප්‍රඥාව කියන ඇහෙන් දකිනකොට තමයි අපිට පේන්නේ අපි ඉන්නේ අන්ධකාරයක. එකමක් දෙය අන්ධකාරය, අවිද්‍යාවේ අන්ධකාරය. මේ අඳුරේ ඇවිද්දොත් එයා වැටෙන්නේ කොතනද කියලා හිතාගන්න බෑ. අන්න ඒ නිසා අවිද්‍යාව නිසා අපි එක එක සංස්කාර රැස් වෙනවා. අවිද්‍යාවේ අනම් වූ අන්ධකාරය ඉන්නකොට පින්වත්නි වැටෙන්නේ කොතනද, පැටලෙන්නේ කොතනද කියලා හිතාගන්න බෑ. ඒ පැටලෙන්න පින්වත්නි වැටෙන්න අපිට වෙන හානිය වැඩි. ඒවා නිසා ආයායේ නාම රූප අට ගන්නවා. ඒ හානිය විසඳ ගන්න හරියට පොටක් පෑදෙන්නේ නැති නිසා තවදුරටත් පින්වත්නි නොඑක් නොඑක් ආකාරයේ කෙලෙස් මත පිහිටා අලුතෙන් ප්‍රතිසන්දී කරා යන්න පුළුවන් විදියට නැවත ජරා මරණ ගොඩ නැගෙන විදියට අපි මහ විශාල ව්‍යාකූල අර්බුදයක රැවටිලා පැටලිලා මේ දුවන්නේ. මේක සාමාන්‍ය ලෝකයට තේරෙන්නේ නැහැ. මේ කාරණේ සාමාන්‍ය ලෝකයට ලියා ගන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. නමුත් ඔයාලට පුළුවන් බුදුරජාන් වහන්සේ ගදාල විදිය ප්‍රඥාවෙන් දකින්න මේක. ඔය පින්තුන්ලා පළවෙනියෙන් ඇස මත විශ්වාසය නොකොට ප්‍රඥාව මත විශ්වාසය තියන්න. ඒකට තමයි සද්ධාව ඕන. ඒකයි සද්ධාව නැතුව ධර්මාර්ග ඉස්සරහට යන්න බෑ කියන්නේ. සද්ධාව තියෙන මිනිහෙක් ඇතම ඇස මත විශ්වාසය තියන්නේ. එයා ප්‍රඥාව මත විශ්වාසය තියෙනවා. සද්ධාව නැති කෙනා ඇහැට රැවටිලා ප්‍රෝඩාකාරීව මුලා වෙලා ලෝකේ පස්සේ දුවනවා. අත නිබ්බින්දති දුකෝ. එතකොට යා කලකිරෙන්නේ කාමයන් ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, කර්මය ගැන, දුක ගැන කලකිරෙන්නේ. යාට ජීවිතය ගැන කලකිරීමක් නැහැ. සමහර අය කියනවා මට ජීවිතේ පා වෙලා තියෙන. පා වෙන්නේ යාට කවදාවත්. එතකොට එපා වෙන මට්ටමට ලැබෙන ජීවිතේ පවා යා ප්‍රතිවේක්ෂණා කරනවා. මෙබඳු ජීවිතයක් පරණ හේතුන්ගෙන් හැදිලා තියෙන. මේ බඳු එපා වෙන මට්ටමේ ජීවිතයක් මට ලැබිලා තියෙන මං කරපු අකුසල සංස්කාර නිසා කියලා එයාට ඒක ඇතුළේ යගේ යාගේ අකුසල සංස්කාර පේනවා. එතකොට එයාට පේන්නේ එපා වුණු ජීවිතයක් වනාහි අකුසල සංස්කාරයේ ගෙවා දමන්න ලැබිච්ච අවස්ථාවක් හැටියටයි. එතකොට එයාට කොහොමත් එපා වෙන්නේ නැහැ. ඒ සමග්ගෝ විසුද්ධිය මේ විදිහට බැලුවොත් එයා ඒක තමයි පින්වත්නි විසුද්ධියට මාර්ගේ. එබඳු විසුද්ධගත වීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔය පින්තුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද මේ උතුම් දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ ඩෙන්මාර්කයේ පදිංචි කෝසල සජීව බණ්ඩාර ඒකනායක මහත්මා, ජිනානී අත්තනායක මහත්මිය ඇතුළු චනුග දම්දිනු ඒකනායක, දිනුග දම්දුල් ඒකනායක කියන පින්වත් දරුවන් ප්‍රදානව පින්තුන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. කෝසල සජීව බණ්ඩාර ඒකනායක මහත්මා ප්‍රදාන පින්තුන්ටත් මේ ධර්ම ශ්‍රවණයට මේ ස්ථානයට රැස් වුණා වූ සියලු දෙනාටමත් මේ කුසල් උපකාර වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන ගෞතම බුදු සසුනේදීම අමා නිවන් පිණිසම මේ පිනතුන්ලාට මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් අනුමෝදනා ආශිර්වාද කොට තිබෙනවා. ඒ වගේම රැස්ුණා වූ සියලු පිනතුන්ට මේ කුසල් බලවත් වේවා. කෝසල සජීව බණ්ඩාර ඒකනායක මහත්මා ප්‍රදාන පිනතුන්ට නිදුක් නිරෝගී සුව චිර ජීවනය, කායික මානසික සුවසහනය සැලසේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජිනානී අත්තනායක මහත්මියට එවගේම පින්වත් දරුවන් දෙදෙනාටද නිරෝගී සුව චිර ජීවනය, කායික මානසික සුවසහනය ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධයේ පිණිස බලවත් වේවායි අපි අදිෂ්ඨාන කරනවා. අසනීප තත්වෙන් පසුවන නුවර මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අබේ වික්‍රම දිසානායක තමන්ගේ බාප්පාටද මේ ධර්ම දානමේ කුසල් නිරෝගී සුව කායික මානසික සුවපත් බව පිණිස වේවායි ප්‍රාර්ථනා කොට තිබෙනවා. සුජීවත්ව සිටින දෙමව්පියන් ඥාතිහිත මිත්‍රාදීන් ඇතුළු හැම දෙනාටමද මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරලෝ සැපත් වුණු පසන් දිනුරු බණ්ඩාර අත්තනායක පුතාටද දෙපාර්ශවගතව මිය ගියා වූ සියලු ඥාතීන්ටද කෝසල සජීව බණ්ඩාර ඒකනායක මහත්මා දිනානි අත්තනායක මහත්මිය ප්‍රදාන පිනතුන් නමින් මිය පරලෝගිය දෙපාර්ශවගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මිය ගිය සියලු ඥාතීන්ට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවායි අපි අදිෂ්ඨාන කරනවා. සතර වරන් රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.